දින කිහිපේ භාවනා වැඩසටහනෙහි නිමාවට ලං වෙමින් ඉන්නේ. එහි අවසාන සමූහ වැඩසටහන ධර්ම සාකච්ඡාව අද දවසේ සවන් දුන් කරුණු කාරණාවලට දේශනාවට අදාළ ප්‍රශ්නවලට සීමා කරන්න පුළුවන් නම් හොඳයි. ඒ කාරණා භාවනාවට ගලපා ගැනීම පිළිබඳ විමසී පැහැදිලි කර ගැනීම අවශ්‍ය නම් මේයට අවකාශයේ ඊට අදාළ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ආනාපාන සති භාවනාවට ඔය පරයන්කේ වාඩි වෙලා මේ අත් දෙක මෙහෙම තබා ගැනීම තමයි නිර්දේශ කරන්නේ. මේ විදිහට එක අතක් උඩ අනිත් අත, සාමාන්‍යයෙන් කියන්නේ වම් අත උඩ දකුණු අත, ඒක එහෙම අවශ්‍ය නැහැ. නමුත් ඒ වම් අත උඩ දකුණු අත තබාගෙන මේ මාපටැංගිලි දෙක එකිනෙක ගෑවි නොගෑවි කියන මට්ටමට ඈතිනුත් නැහැ, හිර වෙලත් නැහැ, යන්තම් දැනෙන විදිහට තබාගෙන තම ආනාපාන සති භාවනාව සාමාන්‍යයෙන් පුහුණු කරන්නේ. දැන් ඔය ඔබතුමා කියව කාරණේ ඒක අදාළයි. දැන් මෙහෙම අත්යන් ඉන්නකොට මේ හුස්ම කියන එක මේ අත්වලට දැනෙනවා. ඒ බඩේ පිම්බීම හැකිලිම් නිසාම නෙමෙයි, අපි බඩට අද්ද කීර කරන්නේ නැහැ. බඩට ඉදිරියෙන්නේ තමන් ඉන්නේ. එතකොට මුළු ඇඟටම දැනෙන්න ඕන. නමුත් සාමාන්‍යයෙන් මේ මා විශේෂයෙන් මාපට ඇඟිලි දෙකට අත් දෙකට ඒ ආස්වාස ප්‍රස්වාස දැනෙන ආස්වාසයත් සමග මුළු ශරීරයේම සිදුවන වෙනස්කම පිම්බීම ප්‍රස්වාසයත් එක්ක නැවත ඇකිලිම ආයිතින් වෙනවා. ඒක ඇහැට පේන්නේ උදරයේ විතරයි. හොඳට බලන් හිටියොත් උදරයේ පිම්බෙනවා ඇකිලෙනවා විතරයි ඇහැට පේන්නේ. හැබැයි මේ සිහියට සිහසියුම් වෙන්න සිහුම් වෙන්න එය හැට නොපෙනුනත් ඒ ශරීරයේ ආස්වාසය සහ ප්‍රස්වාසය දැනෙන්න පටන් ගන්නවා, දැනගන්න පුළුවන්. ඉතින් මේ ඇස් දෙකට පේන්නේ නැහැ. ඇස් දෙකට බැලුවාම ඒ ඔක්කොම නිශ්චලව තියෙනවා වගේ. නමුත් සිහියුම් සිහියට දැනෙනවා. ශරීරයේම ආස්වාස කරනවා. ඒ ආස්වාසයත් එක්ක සිදුවන වෙනස්කම ඇත්තටම මේ ඒ වෙන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ ආස්වාසය නිසා ශරීරය වෙනස් වෙනව නෙමෙයි, වෙනස් වීම නිසා ආස්වාස වෙනවා. හැකිලීම නිසා ප්‍රස්වාස වෙනවා. ඉස්සෙල්ලා වෙන්නේ හැකිලීම. ඒ හැකිලීම නිසා හුස්ම පිට වෙනවා. එතකොට පිම්බීම නිසා එළියෙන් හුස්ම ඇතුළට එනවා. දැන් ඔතෙන්ට ආවහම දැන් මුලින් අපිට ඒක අනිත් පැත්තට පේන්නේ. නමුත් ඔතෙන්ට එනකොට පේනවා පිම්බෙනවා, හුස්ම ඇතුල් වෙනවා, හැකිලෙනවා, පිට වෙනවා. ඒ තමයි සබ්බකාය පටිසංවේදී අස්සසිතාමිති අස්සසිතාමිති සික්කති කියන්නේ. එහෙම පුහුණු වෙන්නේ මුළු ශරීරයේම ශරීරයේම සංවේදීතාවය ආස්වාසේදී ඇති කරගන්න පුහුණු වෙන්න, ප්‍රස්වාසේදී ඇති කරගන්න පුහුණු වෙන්න. එය සිතින් මවාගත් දෙයකට වඩා සියුම් සිහිය නිසා ඇත්තටම සිදුවන දෙයක් හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඔව්, එතනින් ඇතුළට ඉතින් ඕනේ නැහැ නේ. ඒක එහෙම අවශ්‍ය නැහැ, අත්‍යවශ්‍ය නැහැ. අපිට තමන්ට ඕන නම් පුළුවන් එහෙම ඒ හුස්මත් එක්ක ඇතුළට යන්න. ඒක එතකොට තමන්ට දැනෙනවා නම් ඒ ඇතුළට යනවා, නාසය ඇතුළෙන් හුස්ම ඇතුල් වෙනවා, මෙහෙන් යනවා, විශ්වාස නාලේ දිගේ යනවා, ඊළඟට පෙනහළු වලට යනවා, එතනනුත් තව එහාට ලේත් එක්ක යනවා, ඊට පස්සේ ආපහු පෙනහළු වලට එනවා, ආපහු එළියට එනවා. ඉතින් ওই ටික ඇත්තටම දැනෙනවා නම් එහෙම බැලුවට කමක් නැහැ. හැබැයි එහෙම අවශ්‍ය නම් නැහැ. එහෙම අවශ්‍ය නැහැ මෙතන. එම් බැලුව කියලා ලැබෙන දේකුත්
නැහැ.
ඔව්, දැනෙන්න ඕනේ. දැනෙන්න ඕනේ. හැබැයි එහෙම ශරීරය ඇතුළට ගිහිල්ලා මේක බලන්න අවශ්‍ය නැහැ. එහෙම අත්‍යවශ්‍ය නැහැ. ඒ සතිපට්ඨානේ යන්න නම් ඒක අත්‍යවශ්‍ය නැහැ. ප්‍රශ්නේ සරලව කිව්වොත් අපි සාමාන්‍ය ජීවත් වෙන්නේ නිත්‍ය වූ සංඥාවක් එක්ක. නිත්‍ය සංඥා ස්ථිර හැඟීමක් එක්ක ඕනෑම දෙයක් එක්ක ගනුදෙනු කරන්නේ, පුද්ගලයෙක් එක්ක ගනුදෙනු කරන්නේ, සම්බන්ධතා හදාගන්නේ ඒ නිට්ටිය කියන පද නෙමේ ඉඳගෙන. එහෙම නැතුව හරි අමාරුයි ගනුදෙනුවක් කරන්න. නිට්ටිය පදනම අපි අතමාරුවක් කරගත්තත් කෙනෙකුට මුදලක් දුන්නත් ඒ නිච්ච සංඥාවෙන් තමයි ඒ මුදල දෙන්නේ. මෙයා ආපහු දෙයි. සතියකින් දෙයි, දෙහිකින් දෙයි, තුනකින් දෙයි, මාසකින් දෙයි, අවුරුද්දකින් දෙයි. දැන් ඒ බලාපොරොත්තුෙන් තමයි ණයක් දෙන්නේ. එහෙම නැත්නම් ඒක ණයක් නෙමෙයි, ආධාරයක්, පරිත්‍යාගයක්, දානයක්. එතකොට ණයක් දෙනකොට ඔය බලාපොරොත්තුව තියෙනවා. ගන්න කෙනෙක් කියනවා මම මාසිකින් දෙන්න. එතකොට දෙන කෙනාට හිතෙනවා මාසිකින් දෙයි. ඒ විශ්වාසය ආවට පස්සේ දෙනවා. හැබැයි මේ විශ්වාසය එන්නේ නිත්‍ය සංඥාව නිසා. මෙයා මාසයක් ඉඳී කියන සංඥාව. තව මාස අඩුම ගානේ මෙයා මාසයක්වත් ජීවත් වෙයි. මාසයක් යනකොට මෙයාට මේ මුදල ලැබෙයි. මෙයා මීටත් වැඩිය දිලින්දෙක් නොවේයි කියන විශ්වාසය තියෙනවා. ඒ නිත්‍ය සංඥාව. ඒතොත් නිත්‍ය සංඥා දෙකයි. තුන්වෙනි කාරණේ එතකොට එයාට දෙන්න හිතේ කියන එක. මේ දැන් තියෙන හිත හැම තියේයි. ආපහු දෙන්න ඕනේ කියන ඒ හිතත් නිත්‍යයි. දැන් මේ විදිහේ නිත්‍ය සංඥා ගණනාවක් එක්ක තමයි අපි ඔය ගණදෙනුව කරන්නේ. රටේ නීති වෙනස් නොවී තියේ කියන නිත්‍ය සංඥාව, අද තියෙන නීති ඒව වෙනස් වෙන්න පුළුවන්. නීතියක් දාන්න පුළුවන් සියලුම ගණදෙනු තහනම් කියලා. අදින් පස්සේ අවලංගුයි. ගත්ත ණය ගෙවන්න ඕනෙත් නැහැ. පොලී ගෙවන්න ඕනෙත් නැහැ. එහෙම නීතියක් දැම්මොත් ඔක්කොම ඉවරයි. ඉතින් මේ හැම දෙයක් පිළිබඳවම අපිට තියෙනවා නිත්‍ය වූ විශ්වාසය. ඒ නිත්‍ය වූ විශ්වාසයෙන් තමයි හැම දෙයක් එක්කම අපි සම්බන්ධ වෙන්නේ සහ ගනුදෙනු කරන්නේ. විශ්වාසයේ නිත්‍ය වුණාට දේවල් අනිච්චයි, දේවල් අවිනිශ්චිතයි, නානා ප්‍රකාර හේතු නිසා වෙනස් වෙනවා. අර නිත්‍ය විශ්වාසී ඉන්න කෙනාට ඒක දරා ගන්න බෑ. එයාට බාර ගන්න බෑ. අතහ ගන්න බෑ. මේ තමයි ඔය නිත්‍ය සංඥාව හැම විටම අඬනවා. අඬන්නේ නිත්‍ය සංඥා. වෙන කවුරුවත් නොවේ අඬන්නේ. මේ නිත්‍ය සංඥාව තමයි අඬන්නේ. නිත්‍ය සංඥාව තමයි පපුවට අත් ගහගන්නේ. ඔළුවේ අත් බැඳගෙන විලාප තියන්නේ. හූල්ලන්නේ. බෙරිහන් දෙන්නේ. කම්පණයටපත් වෙන්නේ. වැළපෙන්නේ නිත්‍ය සංඥාව. නිච්ච සංඥාවේ සිටින තුරු අඬන්න, වැළපෙන්න, කම්පාවටපත් වෙන්න සිදු වෙනවා. හැම කම්පනයක්ම අපිට කියනවා ඔය නිච්ච සංඥා වැරදි. හැම කම්පනයක්ම කියනවා, හැම ශෝකයක්ම අපිට කියනවා, හැම බලාපොරොත්තු බිඳ වැටීමක්ම අපට හඬගා මුරගා කියනවා ඔය ඔබ හිතන් ඉන්න විදිය වැරදි, ඔබ දකින විදිය වැරදි, දේවල් වෙනස් වෙනවා. බලන්න මම වෙනස් වුණා. දැන් බලාපොරොත්තු කඩවීමක්, බිඳවැටීමක්, අපේක්ෂා භංගත්වයක්ම තමන්ව උදාහරණයට අරගෙන අපට කොඳුරා පමණක් නොවේ හඬගා මුරගා කියනවා. ඔබ හිතන විදිහට මට ඉන්න බැරි වුණේ ඔබේ වරදක්වත් මගේ වරදක්වත් නිසා නොවේයි. මේ අනිච්ච ස්වභාවය නිසා, අවිනිශ්චිත භව නිසා මමම දන්නේ මට හෙට මොකක් වෙයිද කියලා. කවුරුවත් දන්නේ නැහැ. අපි ඊයේ කතා කළා. කවුරුවත් දන්නේ නැහැ. මේ මහ පොළවේ තියෙන එක වැලියටයක්වත් දන්නේ නැහැ ඊළඟ මොහොතේ Tamanට මොකද වෙන්නේ කියලා. ඒ බව නොදැන ඔහේ ඉන්නවා. ඉන්න වෙනවා. අපි දන්නේ නැහැ. මේක කෙස් ගහක්වත් දන්නේ නැහැ ඊළඟ මොහොතේ Tamanට මොකද වෙන්නේ. අතර මේ සබඳහම ඒබඳු අත්හවර අනිච්ච අවිනිශ්චිත සහ අනියත තැනක තම අපව තබා තිබෙන්නේ. අපත් සමග හැම දෙයක්ම සබඳහම රඳවා තිබෙන්නේ ඒබඳු අවිනිශ්චිත අට්ටාලයක් උඩ. මෙබඳු අට්ටාලයක් උඩ ඉඳගෙන දේවල් කරන්න අමාරුයි. කිසිම දෙයක් ගැන හරියමං නිගමනයකට එන්න බෑනේ. මේක පෙරලෙනවා, කැරකෙනවා, බැරෙනවා. එක පැත්තක් පාත් වෙනවා, කන පිට හැරෙනවා. දෙහෙම තැනක ඉඳගෙන මොකද්ද කරන්න පුළුවන්? මොනවත් කරන්න බෑ. ඇත්තටම කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා මනස හදාගන්නවා මානසික වේදිකාවක්, මානසික අට්ටාලයක්. මේ භෞතික අට්ටාලේ උඩ ඒක තමයි නිච්ච සංඥා. අර අනිච්ච යථාර්ථයේ උඩ මනස මවා ගන්නවා නිච්ච වූ වේදිකාවක්, නිච්ච වූ බිමක්. ඒකේ උඩ ඕන එකක් කරන්න පුළුවන්, ඒක උඩ ඕන එකක් මවා ගන්න පුළුවන්, හදා ගන්න පුළුවන්. ඒ ඔක්කොම නිච්ච. හැබැයි මේ නිච්ච මානසික ලෝකය ගොඩනගා ගන්නේ අනිච්ච වූ යථාර්ථයේ උඩයි. දැන් ලෝක දෙකක්. වෙනස් වෙනවා කියන එක අපි දන්නවා. ඒ දැනුම තියෙනවනේ. ඒ දැනුම තියාගෙන තමයි අපි කියන්නේ කවුරු වෙනස් වුණත් මම වෙනස් වෙන්නේ නැහැ. එහෙම කියන්න කොපමණ බලයක් තියෙන්න ඕනද? ඇත්තටම නම් ඒ කියන්නේ ඒක ඇත්තක් කරගන්න, ඒ කියන දේ සත්‍යයක් කරගන්න නම්, යථාර්ථයක් කරගන්න නම් කොපමණ බලයක් තියෙන්න ඕනද? මේ මුළු ලෝකයේම වෙනස් වුණත් මම වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් එහෙම බලයක් කාට තියෙන්නේ? හැබැයි එහෙම කියනවා අර වේදිකාවට නැගලා. ඔය වේදිකාවට නැග්ගහම කියන දේවල් ඒ ගහන කයිව අරු පුරසාරම් ඒවා හිස් වචන විතරයි. කවුරු හරි වේදිකාවක් හදලා දුන්නාම ඒකට නැගලා මොනවද කියන්න බැරි? මොනවද පොරොන්දු වෙන්න බැරි? ඒ වගේ මේ නිච්ච කියන වේදිකාව හදාගෙන ඒකට නැඟලා ඒ වේදිකා ගත වෙලා අපි මොනවද නොකියන්නේ? මොනවද දෙන්නේ පොරොන්දු? ඕන එකක් පොරොන්දු වෙනවා. අපි අවංකවම පොරොන්දු වෙන්නේ, බොරුවටත් නොවේ, අවංකවම. මේවා කයිවාරු සහ පුරසාරම් පමණයි. කිසියම් දුරකට ওই නිච්ච සංඥාවත් එක්ක යන්න පුළුවන්. කිසියම් දුරකට යන්න වෙනවා. හැබැයි කොතනදී ඇදගෙන වැටෙයිද කියන්න බෑ. එම නිසා මේ අවබෝධයෙන් ජීවත් වීම වටිනවා. මෙහෙම කිව්වට මම මෙහෙම කියනවා, මට මෙහෙම කරන්න ඕනේ, මෙයක් මෙහෙම කියනවා, එයා එහෙම පොරොන්දුත් වෙනවා. හැබැයි එහෙම නොවෙන්න පුළුවන්. වෙන දෙයක් වෙන්න පුළුවන්. ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් වෙන්න පුළුවන්. අන්න නම්‍යශීලීතාවේ විවෘත භාවය මෙහෙම තමයි වෙන්න ඕනේ. හැබැයි මීට වෙනස් දෙයක්ත් වෙන්න ඉඩ තියෙනවා කියන ඒ ඉඩ හදාගන්න හිත ඇතුලේ. විභාගේ පාස් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ඉගෙන ගන්නවා, පන්ති යනවා, පාඩම් කරනවා, ඔක්කොම ඇත්ත. හැබැයි ෆේල් වෙන්නත් පුළුවන්. ඒ ඉඩකුත් හිතේ තියාගන්න. මේකමයි වෙන්න ඕනේ, මෙහෙම්මම වෙනවා එහෙම අපි ඝන සංඥාවක් හදාගෙන හිටියොත් ඝන සංඥාවක් මේකට පාරක් වැදිච්ච ගමන් පුපුරලා යනවා. ගයිස් කුට්ටියක් වගේ අපි හදාගෙන හිටියොත් ගල් වෙලා මේක නිච්චයි කියලා මේකට වැදිච්ච ගමන් කුඩුවේ කුඩු. හැබැයි ටිකක් නම්මේ සීලලා වතුර වගේ හිටියොත් ඒ එතන වෙන දෙයට අනුව අපිටත් පුළුවන් ටිකක් එහාට මෙහාට වෙලා එහෙම නොවුනට කමක් නැහැ මට තවත් ඉන්න පුළුවන් වෙන හැඩයක් ගන්න පුළුවන් එතෙන්ට අනුව හැඩ ගැහෙන්න පුළුවන් කියලා. අන්න ඒ අනිච්ච සංඥාවත් එක්ක කෙනෙක්පත් වෙනවා ජලයේ තිබෙන නම්මේශීලී භාවයට. ඒකට කුළු ගෙඩියකින් කවුරු හරි ගැහුවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතින් එහාට මෙහාට විසිරෙයි. ඉතින් ආපහු එකතු වෙනවා. ආපහු පුළුවන් එයාට ගලාගෙන යන්න. හැබැයි නිච්ච සංඥාවේ ඝන සංඥාවත් එක්ක ගල් ගැහුනොත් කවුරු හරි අයිස් මිදුනා වගේ එතකොට කුඩේ කුඩු ආයේ කාලයක් කාලාන්තරයක් යනවා නැගිටින්න. ඒ කම්පණයේ මිදෙන්න. මේ මිනිස්සුන් අවිශ්වාස කිරීමක් නෙමෙයි මෙතන. අනිච්ච සංඥාවත් එක්ක ඒක එන්නේ නැහැ. හැබැයි මේ බොරු විශ්වාස, අන්ධ විශ්වාස ඒවා අත්හැරෙනවා. අනිච්ච සංඥාවත් එක්ක ඒවා අත්හැරෙනවා. එතකොට ජීවිතේ සැහැල්ලු වෙනවා. බරක් නැහැ. අනුන් පිට බර පටවන්නෙත් නැවා කියපු විදිහටම ඉන්න ඕනේ. ඊට අකුරක්වත් වෙනස් වෙන්න බෑ. එක ඉලක්කමක්වත් වෙනස් කරන්න බෑ. ලැපිල්ලක් පාපිල්ලක් වෙනස් වෙන්න බෑ. ඔහොම ඉන්න ඕනේ. ඔය කියපු විදිහටම ඒ තැනම ඒ විදිහටම ඉන්න ඕනේ. කාටද එහෙම ඉන්න පුළුවන්? මේ අවබෝධය නිසා අපි අනිත්‍යය මත පටවන පීඩනය අඩු කරනවා. පීඩනය අපි අපිට පටව ගන්න පීඩනයත් අඩු කරනවා. අනිත්‍යය මත පටවන පීඩනයත් අඩු කරනවා. ඊට වැඩිය මේ අවස්ථාවට අනුව සිදුවෙන සාධක වලට අනුව වඩා ප්‍රඥාවන්ත දේ මොකක්ද කියලා ඒ මොහොතේ තීරණය කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් තැනකට එනවා. ඒ මොහොත තේරුම් අරගෙන ඒ සිදුවීම වටහාගෙන ඒ සිදුවීමට මොන විදිහේ ප්‍රතිචාරයක් දැක්වුවොත්ද හොඳ? අන්න එතනදී ඒක තීරණය කරනවා. කලින් හිතාගත්ත දේම කරන්න බැරි වෙනවා. පාරට නවත්තන්න ඕනනම් පුළුවන්. එහෙම එහෙම දැඩි අවශ්‍යතාවයක් આવොත් මම මේක අදම නවත්තනවා කියලා අදම නවත්තන්නත් පුළුවන්. ඒදී එහෙම නවත්තන්න ඕනේද නැද්ද කියන එක වෙනම කාරණයක්. ඇලීම සියුම් ගැටීමට වඩා ඒක ඇත්ත. ගැටීම රළුයි. ගැටීම හැමෝම කියනවා වැරදි කියලා. කවුරුවත් කියන්නේ හරි කියලා. දැන් තරහ ගැනීම, ද්වේෂ කිරීම, වෛර කිරීම, ශාප කිරීම, ගහබැන ගැනීම, පලි ගැනීම, විනාශ කිරීම කවුරුවත් කියන්නේ හරි කියලා. කාගෙන් ඇහුවත් මොන ආගමෙන් ඇහුවත් ඒ කියනවා ඕක හොඳ නැහැ. පලි ගන්න එක හොඳ නැහැ. වෛර කිරීම හොඳ නැහැ. තරහ ගැනීම හොඳ නැහැ. වෛද්‍ය විද්‍යාවෙන් ඇහුවත් ආගමක් අදහන්නේ නැති වුණත් වෛද්‍ය විද්‍යාවත් කියනවා එපා තරහ ගන්න. ගැටෙන්න එපා. සෞඛ්‍යයට හොඳ නැහැ. අධ්‍යාපනඥයෙක්ගෙන් ඇහුවොත් අධ්‍යාපනඥයා කියන එපා. ඕකෙන් මතකයේ අඩු වෙලා යනවා. අවධානය අඩු වෙනවා. බුද්ධිය අඩු වෙනවා. ඉතින් කොයි පැත්තෙන් ඇහුවත් කියන්නේ නැහැ ඒක හරි කියලා නම්. දැන් සමහර මගතුටි මොකක් හරි අකටයුත්තක් වෙලා අපි තරහ අරගෙන ඒ අසාධාරණයට කෑ ගහලා බැනලා ඇවිල්ලා ඒක කාට හරි කිව්වා කියන්නේ මෙහෙම දෙයක් වුණා හරි මේ අහිංසක මිනිස්සෙකුට කෙනෙක් ඇවිල්ලා ගැහුවා නිකන් මට ඉවසන්න බැරිලා මං ගිහිල්ලා ඒ මිනිස්සයාට බැන්නා එතකොට එයා මටත් බැන්න ඉතින් මොකක් හරි එයාට ගැහුවා මොකක් හරි කිව්වහම ඕක කියලා බලන්න කිව්වහම දහ දිනෙකට කිව්වොත් වැඩි පිරිසක් කියන කරපු දේ හරි හරි මාත් හිටියා නම් මාත් ඒක තමයි කරන්නේ දැන් ඒ දැන් මේකේ තියෙනවා මේ ව්‍යාජත්වයක් ඒ කියන්නේ එක පැත්තකින් ගැටීම සමාජයේ අනුමත කරන්නේ නැහැ තරහ අනුමත කරන්නේ නැහැ හැබැයි තරහෙන් කරන ක්‍රියා අනුමත කරනවා එහෙම ක්‍රියා කියන්නත් කැමතියි අපි තරහෙන් අපි කරපු දේවල් කයිවාර විදිහට කියන්නේ ඒවනේ ඒව කියන්න කැමති අහන් ඉන්න ඇත් හරි කැමති අප්පුඩි ගහනවා හොඳ පාඩමක් ඉගැන්නුවා හොඳ වයින් දෙකක් කිව්වා එහෙම කියනකොට අනිත් ඇත් කැමති හැබැයි තරහ අනුමත කරන්නේ තරහ අනුමත නොකලට අර වගේ තරහ මුල් වෙලා දේශයේ මුල් වෙලා කරන ක්‍රියා වලට අප්පුඩි ගහනවා එතන මේක කුහකකම මේක තමයි මේක කුහකත්වයේ ස්වභාවය මේ ඔය ගැටීමත් එක්ක කුහකත්වයේ මතුවෙන විදිහ දැන් ඇලීම ගත්තාම ඊට වෙන සමාජයේ ඒක එච්චර අනුමත කරන්නේ නැහැ ඒ කියන්නේ අපි එලිපිට කියන්න කැමති නෑ ඒක ඇලීම ගැන කෙනෙක් මගේ ඇඟේ හැප්පුණා මට හොඳටම තරහා ගියා මනසේ හිතලම ඇඟේ හැප්පුණේ මං හොඳවා බැන්න ගැහුවා ඒක හරි ආ ඔබ කරපු දෙය හරි හැබැයි ඒක අනිත් පැත්ත කියන්නේ ඔය ඇඟේ හැප්පුණා හරි සනීපයක් දැනුණා මට හරි සතුටක් ආවා ඒක අපි කියන්නේ නැහැ නේ ඕක කවුරුවත් කාටවත් එක්ක කියන කිව්වත් අයියෝ මොන ලැජ්ජ නැති වැඩද ඔය එහෙම කෙනෙක්ද ඒක අනුමත කරන්නේ නැහැ ඉතින් මේ ඇලීම ගැන අපි වැඩි කතා කරන්නේ නැහැ ඒ එකමැත්තකින් දේශය ගැන කතා කරනවා හැබැයි දේශය සමාජයේ අනුමත කරන්නේ නැහැ මොකද ඒකෙන් සමාජයට රිදෙනවා ඇලීම වෙනස් ඇලීමෙන් සමාජයට රිදෙන්නේ නැහැ ඒ සමාජය එය ආස්වාදනය කරනවා ඇලීම රහට කෑමක් හදලා දුන්නොත් ඒක කවුරුවත් කියන්නේ නැහැනේ මේක හොඳ රහයි මං ආසයි ඇයි මෙහෙම හැදුවේ බලන්න මගේ ඇලීම වැඩි වුණා ඒ නිසා ආයේ මෙහෙම රහට උයන්න එපා එහෙම කවුරුවත් කියන්නේ නැහැ කිසි කෙනෙක් කියන්නේ නැහැ එහෙම ඉතින් අනිත්‍යය තුළ ඇතිවෙන ඇලීමට අපි එක විදිහකට ක්‍රියා කරනවා අපේ හිතේ ඇතිවෙන ඇලීමට තව විදිහකට අපි ක්‍රියා කරනවා එතන මේවත් එක්ක අපි එක්තරා විදිහක කුහක රංගනයක තමයි දෙන්නේ ව්‍යාජ රංගනයක අවංක නැහැ මේ ඇලීම එක්කවත් ගැටීම එක්කවත් අපි අවංක නැහැ හැබැයි ඔබතුමා කිව්වාගේ මේ භාවනාවෙන් මුලින්ම වගේ අඩු වෙලා යන්නේ ගැටීම. ඒක තමයි රළු පැත්ත. ඒ රළු පැත්ත අඩු වෙලා යනවා මුලින්ම. හැබැයි මේ ඇලීමයි ගැටීමයි කියන්නේ එකම රේඛාවක්. එකම රේඛාවක ධන පැත්ත ඇලීම, ඍණ පැත්ත ගැටීම. එතකොට මේ රේඛාව කොහෙන් ගත්තත් කොතනින් ගත්තත් ඇලීමයි ගැටීමයි තියෙනවා. එක ඒකකයක් කොහෙන් ගත්තත් එක පැත්තක් ඇලීම අනිත් පැත්තේ ගැටීම. එක පැත්තක් ධන එක පැත්තක් ඍණ කොහෙන් ගත්තා. සා මේ දෙන්න එකට යන්නේ. හැබැයි රිදෙන්නේ ගැටීමෙන්. ගැටීම එවලෙම දෂ්ට කරනවා. එවලෙම. ඒ නිසා කවුරුවත් ඒක එහෙම ලොකුවට අනුමත කරන්නේ නැහැ කෙනෙක්ගේ ගැටීමක්. ඒක අපිටත් රිදෙනවා අනිත්‍යයටත් රිදෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි භවනාව මුලින්ම වැඩ කරන්නේ. මුලින් මේ ශනිකව දැනෙන වේදනාව අඩු කළා දෙනවා. දැලීමේ වේදනාව දැනෙන්නේ කල් යනවා. ඕනෑම දෙයකට සංගීතයට තියෙන ඇලීම, නැටුම් වලට, ගැයුම් වලට, කෑමට බීමට, මොනවට හරි දේශපාලනයට මේ මොනවට හෝ තියෙන ඇලීමක දුක වේදනාව දැනෙන්න ටිකක් කල් යනවා. ඒක මිදෙන්න ඕනේ. ඒ කිරි මිදෙන්න කල් යනවනේ. ඒ වගේ ටික වෙලාවක් යනවා. ඉතින් එතකල් සැපයි. ඒ ඇලීම මිදිලා දුකක් බවට පත් වෙනකල් ඒක සැපයි. ඒ නිසා ඒක අත්හරින්න හිතෙන්නේ නැහැ. ඇයි සැපක් අත්හරින්නේ කියලා. ප්‍රශ්නේ එන්නේ ඒකයි. මෙතන තියෙන දුක මොකද්ද? මේ කිසි දුකක් නැහැ නේ. මේක සැපක් තියෙන මොකටද අත්හරින්නේ? දැන් බලහත්කාරයෙන් අත්හරින්න අවශ්‍ය නැහැ. බලහත්කාරයෙන් කියන්න අවශ්‍ය නැහැ. මේක දුකක් තියෙනවා. සියල්ල දුකයි. සියලු සංස්කාර දුකයි. ඒ නිසා මේ සංගීතයේ තියෙන ඇලීමත් දුකයි, වාදනයේ තියෙන ඇලීමත් දුකයි. මේක අත්හරින්න අත්හරින්න එහෙම බලහත්කාරයෙන් අත්හරවන්න හදන්න එපා. නමුත් බලන්න එයින් ලැබෙන ආස්වාදය මොකද්ද? ඒ සංගීතයේ රස විඳිනකොට, නැතිනම් මවනකොට, වයනකොට මොන විදිහ ආස්වාදයක්ද ලැබෙන්නේ? ඒ ගැන සිහිය තියාගන්න. හොඳ සිහියෙන් ඒ තමන් ඇලිලා තියෙන සංගීතේ අහන්න, ඒ වාදනය කරන්න, ඒ කියන්න. වෙසියෙන් කියන ගමන් බලන්න මොකද්ද මේකෙන් මට ලැබෙන වින්දනේ? මොන විදිහ වින්දනයක්ද ලැබෙන්නේ? මොන විදිහ ආස්වාදයක්ද ලැබෙන්නේ? මොකද්ද මේකෙන් ලැබෙන සැප? ඒක හඳුනා ගන්න. සැපක් තියෙනව නැත්තේ? ඉතින් ඒ සැප හඳුනා ගන්න. කොපමණ වෙලාවක් තිබෙනවද ඒ සැප ලබා ගන්න? කොපමණ මහන්සි වෙන්න ඕනේද? ඒ ඔක්කොම ටික බලන්න. ආ මේ විතරක්. දැන් වාදනේ නැවැත්තුවට පස්සේ බලන්න ඒ සැප දැන් කොච්චර වෙලාවක් තියෙනවද? ඒ ආස්වාදේ. දැන් වාදනේ ඉවරයි, සංගීතය ඉවරයි, ගායනය ඉවරයි. දැන් කොච්චර වෙලාවක් ඒ සතුට තියෙනවද? ඒක දිහා බලාගෙන ඉන්න. ඊළඟට දැන් ඔක නැවත නැවත කරන්න, නැවත නැවත කරනකොට මේ අවබෝධයක් එනවා. ලැබෙන ආස්වාදයයි ඒ ආස්වාදයේ ස්වභාවයයි කොපමණ කාලයක් පවතිනවද සහ නැති වුණාට පස්සේ මොකද වෙන්නේ කියන එක. ඊළඟට ওই භාවනාවකින් භාවනාවකට පස්සේ බලන්න දැන් කොහොමද? දැන් හිතට කොහොමද, ඇඟට කොහොමද, සැපද, සනීපද, සැහැල්ලුද බලන්න භාවනාව. එතකොට ඒකයි අරකයි සංසන්දනය කරලා බැලුවොත් මෙතන කිසිම සංගීතයක් නැහැ, වාදනයක් නැහැ, ගායනයක් නැහැ, මොනවත් නැහැ. හැබැයි මෙතනත් ඊට වඩා වෙනස් සියුම් සුවයක්, සුඛයක්, සතුටක්, ප්‍රීතියක් තියෙනවා. ඒ අපව වෙහෙසටපත් කරන්නේ. අර අනිත් හැම දෙයක්ම වෙහෙසටපත් කරනවා. මේවා සංසන්දනය කර බලමින්ම හිතටම එපා වෙන්න අරින්න. බලහත්කාරයෙන් එපා කරවන්න එපා. කරවන එක තේරුමක් නැහැ. ඒ වෙනුවට එයාටම අල්ලාගත්ත කෙනාටම ඒක එපා වෙන්න අරින්න. එයාට උදව් කරන්න මේක ඇත්ත තේරුම් ගන්න.
මොනවද ඒක සීමා දාන්න පුළුවන්.
ඔය සීමාව පංචේන්ද්‍රයන්ගෙන් පංචේන්ද්‍රයන්ගෙන් ලැබෙන අත්දැකීම් වලට ඇතිවන ඇලීම ට සීමා දාන්න ඕනේ. ඒවා සීමිතයි. අසීමිතව ඇලෙන්න බෑනේ. ඇලීම කියන්නේ සීමිත දෙයක්, සීමිත හැඟීමක්. එක ටික වෙලාවක් තියෙනවා නැති වෙනවා. ඒ ආයෙත් එන්න පුළුවන්. හැබැයි ආයෙත් නැති වෙනවා. සදාකාලිකවම තියෙන දෙයක් නෙමෙයි ඇලීම කියන්නේ. අඩු වෙනවා, වැඩි වෙනවා, නැති වෙනවා, එපා වෙනවා. ඒකටම ඒකේ සීමා තියෙනවා. අපි දාන්න ඕනේ හැම හැඟීමකටම සීමාවක් තියෙනවා. සීමාවක් නැති අසීමිත හැඟීම් නැහැ. තරහ වුණත් තියෙන කාලයක් තියෙනවා. ඊට පස්සේ අපි හිතුවට මේක මැරෙනකල් අතාරින්න නැහැ කියලා හිතන් හිටියට ඊට කලින් නැති වෙන්න පුළුවන්.
ඇලෙන අරමුණ වලට සීමා.
දැන් එහෙම සීමා තියෙනවනේ. දැන් අපි මේ කැමට මං කැමති. මේ වට කැමති නැහැ. ඒ අරමුණෝ සීමා කරගෙන තියෙනවනේ අපි. හැම කෑමකටම කැමති නෑනේ. හැම චිත්‍රපටියකටම කැමති නෑ. හැම සින්දුවකටම කැමති නෑ. මං කැමති මේවට. මං අහන්න ආස මේවට. මේවා අහන්න ආස නෑ. ඉතින් ඒ අරමුණවලත් සීමා තියෙනවා. අසීමිත කිසි එකක් නෑ ලෝකේ. ඒක මාරු වෙන්න පුළුවන්. අද කැමති දෙයට අකමැති වෙන්න පුළුවන්. අද අප්‍රිය දෙයට හෙට මනාප වෙන්න පුළුවන්. එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඔව්, භාවනා යෝගියෙක්ගේ පැත්තෙන් බැලුවොත්, ඒ භාවනානු යෝගී කෝණයෙන් බැලුවොත් එයා ඇලීමට නෙමෙයි සීමා දාන්නේ. ඇලීමෙන් කරන දේවල් වලට. දැන් ඇලීමක් එනවනේ, ඒකට සීමා දාලා වැඩක් නැහැ. ඔයා මෙච්චරක් ඇලෙන්න ඕනේ, මෙච්චර වෙලාවක් ඇලිලා ඉන්න ඕනේ, ඊට පස්සේ ඇලෙන්න එපා, මීට වැඩි ඇලෙන්න එපා. එහෙම ඒක ඉති විකාරයක් නේ. එහෙම සීමා දානවා කියනවනේ ඒක පිස්සුවක් ඈ. ඔව්, අපිට දාන්න පුළුවන්. දැන් මට යහන්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි කරන්නේ. හැබැයි ඇලීමක් ආවහම මම මොකද කරන්නේ ඇලීමත් එක්ක? අනේ ඒකට යා සීමා දානවා. දැන් සීලෙන් කරන්නේ ඒ සීමාවනේ. සීලෙන් එක්තරා සීමාවක් දානවා. මේ මොන හැඟීමාවක් මේවනම් මං කරන්නේ නැහැ. හොරකන්නම් කරන්නේ නැහැ. කොච්චර ඇලීමක් ආවත් නුදුන්නු දෙයක් ගන්න නැහැ. ඒ සීමාව යා දානවා. ඒ දාන්නේ ඇලීමට නෙමෙයි, තමන්ගේ ක්‍රියාකාරීත්වයට. කයින් හෝ වචනයෙන් කරන ක්‍රියාවට යා සීමාවක් දානවා. වැටක් බැඳ ගන්නවා. කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ. මොනතරම් ආසාවක් ආවත් මේ කාමයේ වරදවා හැසිරෙන්නේ නැන්නේ. ඒ සීමාව දානවා. ඒ එහෙම භවනානු යෝගියා තමන්ට සීමාවක් හදා ගන්නවා. ඒ තමන්ට හදාගන්නේ අර සිතිවිලි වලට නෙමෙයි සීමා දාන්නේ. يعني තමන්ට. යා සිතිවිලි පාලනය කරන්නේ නැහැ. තමන්ව පාලනය කරගන්නවා. මේ දෙක. සතිපට්ඨාන යෝගියා සිතිවිලි පාලනය කරන්න යන්නේ නැහැ. හැබැයි තමන්ව පාලනය කරගන්නවා. මොකද්ද? ඔයදී රාමුවක් ඕනේ. දැන් සතිපට්ඨාන කියන්නේ රාමුවන්නේ. සීලය කියන්නේ රාමුවක්. ඒතකොට මේ රාමුවක් අපි හදා ගන්නවා. ඒ රාමුවක් හදා ගන්න නැතුව මොනවත් කරන්න බෑ. ඒ සංකල්පයක් හදා ගන්න නැතුව මොකද කරන්න පුළුවන්? කිසි දෙයක් කරන්න බෑ. තේ එකක් හදන්න පුළුවන්ද රාමුවක් හදා ගන්න නැතුව? වතුර මෙච්චර නටන්න ඕනේ. මෙච්චර වතුර ප්‍රමාණයක් ඕනේ. මෙච්චර සීනි දාන්න ඕනේ. මෙච්චර කහට ඉස්සල කහට දාන්න ඕනේ, ඊට පස්සේ සීනි දාන්න ඕනේ, පෙරන්න ඕනේ. ඔක්කොම රාමු. දැන් රාමුවකින් තොරව මොනවද අපිට කරන්න පුළුවන්? කිසි දෙයක් කරන්න බෑ. හැබැයි මේක රාමුවක් විතරයි. තවත් ඒ හදන්න පුළුවන් රාමුව ඇති. දැන් මගේ රාමුව මේකයි. හැබැයි අනිත් ඇට ඒගොල්ලන්ගේ රාමුව ඇති තේ හදන්න. දාන්න ඕනේ සීනි ප්‍රමාණය, කහට ප්‍රමාණය, වතුර නටවන ප්‍රමාණය, වතුර ප්‍රමාණය. ඉස්සල මොනවද දාන්නේ? වෙන වෙන රාමුව ඇති. එතකොට මේ ඔක්කොම රාමු. මේ මොන රාමුවද හොඳ? මගේ රාමුවද හරි? අනිත් කෙනාගේ රාමුවද? ඒක කතා වැඩක් නැහැ. ඉතින් ඒවට වාදයක් එන්නේමයි රාමුව අල්ලගත්තහම. රාමු අල්ලගන්න තියෙන දෙයක් නෙමෙයි, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. මේ සතිපට්ඨානය කියන්නේ බුදුහාමුදුරන් වහන්සේ අදලා දීපු රාමුවක්. හැබැයි ඔක ඔය විදිහටම කරන්න ඕනේ නැහැ. මුලින් මේ ආනාපාන සතිය කළා, ඊළඟට වේදනා, ඊළඟට ඔය අනිත් කායනිපස්සනාව ටික කළා, ඊළඟට වේදනානුපස්සනාව, ඊළඟට චිත්තාන, ඊළඟට ධම්මානුපස්සනාව. ඔය විදිහටම අවශ්‍ය නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔය සතිපට්ඨානේ එක එක රාමු වලට හදලා දුන්නා. ඒ අයට ගැළපෙන විදිහට. රාමුවක් ඕනේ. රාමුවක් ඇතුලේ ඉන්නත් ඕනේ. මේක රාමුවක් කියලා දැනගෙන මේ ප්‍රයෝජනය ගැනීම සඳහායි මේ රාමුව ඇතුලේ ඉන්නේ. ඒ අවබෝධයෙන් රාමුව පාවිච්චි කරන්න. ඒ ප්‍රයෝජනේ ගන්න කලින් ආ මේක රාමුවක්, මේක ඇතුලේ මං ඉන්න ඕනේ නැහැ කියලා ඒක කඩලා දැම්මහම ඒ ප්‍රයෝජනයක් නැහැ අපිට. හිතිය තැනම ඉන්න වෙන්නේ. අයියෙන් හරි, ලස්සන කාරණයක්නේ. එහෙම සර්ජරි එකක් අපිම මනසින් කරගන්න එක ඈ, ඒක එක පැත්තකින් තර්ජනයක් වගේනේ. ඔයා රිදුනොත් ඔයා කපලා දානවා. එතකොට සමහරට ධනීසි පහල බය වෙන්නත් ඇති. දැන් මේ තර්ජනේ ඉඳ ඕ දැන් මම මේක තවත් මෙයාට පිද්දුවොත් මෙයා මාව කපලා දායි. එහෙම නැත්නම් මනසින් ඒක අත්හැරියාම ධනසෙන් පහල දැන් කපලා තියෙන්නේ ඒකෙන් නෑ. ඒතර ඒක දැනෙන්නේත් නෑ. ඒ මනසටනේ ওই හැම එකක්ම දැනෙන්නේ. මනස කියනවනම් මට ධනසෙන් පහල නෑ කියලා. ඉතින් ධනසෙන් පහල දැනෙන්නේ නෑ. ඒ සිතවිල්ලේ ප්‍රබලත්වයේ යම් තාක් කාලයක් තියනවාද, ඒ තාක් කාලයක් දැනෙන්නේ නෑ. ඉතින් අපි සිතවිල්ල ප්‍රබලත්වය අඩු වුණාම, සිතවිල්ලේ බලපෑම අඩු වුණාම ආයෙ දැනෙන්න පුළුවන්. ඔව් ඒ ප්‍රශ්නේ තාම තියෙනවනේ. ඉතින් ආයෙ දැනෙන්න ඕන. ඉතින් ආයෙත් කපලා දාන්න ඈ. ඔව් දැන් එහෙම එන එකක් නැහැ. ඉතින් එහෙම එන්නේ නැහැනේ. ආවොත් කපනවා කියලා දන්නවනේ. ඒ නිසා ඈ සැප හෝ දුක ප්‍රබලව දැනෙන්නේ කොපමණ දුරට මනසින් අල්ලගෙන තියනවද කියන එක උඩ තමයි. කොපමණ දුරට උපාදාන කරගෙන තියනවද, උපාදාන කියන්නේ ලං වෙලා බදාගෙන ඉන්නවද, ඒ පමණට සීතලයි රසනේ දෙකම දැනෙනවා. අයිස් ටිකක් හොඳටම බදාගත්තොත්, අයිස් කුට්ටියක් අතමිට මලවගත්තොත් හොඳටම හීතල දැනෙනවා. හිරි වැටිලා මැරෙන්න පුළුවන්. අයිස් කුට්ටිය බදාගෙන හිටියොත් අත්තරින් නැතුව මැරිලාම යයි. ඒ වගේම ගිනි ගොඩක් බදාගත්තත් ඒ විපාකේම තමයි. ඒක තමයි උපාදාන කියන්නේ. තියෙනවා. උපරිම දැනෙන උපරිම දැනලා දරා ගන්න බැරි මට්ටමට දැල්ලා ඒකෙන්ම කෙනෙක් විනාශ වෙලා යනවා. සැපක් බදාගත්තත් දුකක් බදාගත්තත්. දැන් ගින්දරක් බදාගන්නේ සීතල නිසා. සීතල දරා ගන්න බැරි වුණාම තමයි ගිනි ගොඩකට කිට්ටු වෙන්නේ. එතකොට සැපයි. දැන් සීතලේ ඉවස ගන්න බැරුව ඉන්න කෙනෙක් දුක් විඳින කෙනෙක් උට ගිනි මැලයක් තියෙනවා නම් එතෙන්ට යන්න යන්න සැපයි. කිට්ටු වෙන්න සැපයි. ඕ මගේ නෙමෙයි. ඕ වේදනාව මගේ නෙමෙයි. ඔව් ඒක හරි. දැන් ඊළඟ පාර වේදනාවක් කෙනට ඒ වේදනාව මගේ නෙමෙයි කියලා බලන්න. පාදේම නෙමෙයි, වේදනාව මගේ නෙමෙයි. වේදනාවක් තියෙන හැබැයි මේක මට අයිති නෑ. මට අයිති නැති වේදනාවක් මේ වෙලාවේ මම අත්දකින්නවා. ඈ දුකට හේතුව 100%ක්ම තමන්ද. ඒ අපි දුක කියන්නේ මොකටද කියන කාරණේ උඩ තමයි. දැන් දුක කියලා කියන්නේ සීතල රසnet නම් ඒක ඉතින් වෙනස්. ඒක දේශගුණයේ උඩ තියෙන එකක්. ඒතර මම හින්දා නෙමේ, මම මේ සීතලෙන් දුක් විඳින්නේ, රසnet දුක් විඳින්නේ ඒ දේශගුණය නිසා. බඩගින්න නම් ඉතින් ඒකත් මම හින්දා නෙමෙයි, මේක බඩගින්න හින්දා. ඉතින් ඒ වගේ ඔය කායික වේදනා පැත්ත ගත්තොත් නම් කායික වේදනා ඍජුවම විඳින්නේ මම හින්දා නෙමෙයි. හැබැයි වක්‍ර විදිහට තමන් ඉන්නවා එතන. ඒ ඍජුවම නෑ. ඍජුවම කායික වේදනා විඳින්නේ අපි බොහොමයක් කායික වේදනා වෙනත් සාධක නිසා. පාරිසරික සාධක, ගන්න කෑම බීම, ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරීත්ව, විස බීජ, මේ ඔක්කොම නිසා. හැබැයි මානසික වේදනාවලට නම් අපි දුක කියන්නේ. එතන තත්ත්වය වෙනස්. එතන තමන්ගේ වගකීමක් තියෙනවා. තමන්ට තෝරා ගැනීමක් තියෙනවා. ඒ වගකීම පැහැර හැරලා දුක් විඳින්න තමන්ට තෝරගන්න පුළුවන්. අපි තෝරගන්නවා දුක් විඳින්න ඕනේ කියලා තෝරගන්නව නෙමෙයි. නමුත් නොදැන හැම විටම අපි තෝරගන්නේ දුක් විඳීම. ඒතර මේ දුක එන්නේ සැපේ වෙස්මූණ දාගෙන. ඒතර අපි දුක නෙමෙයි තෝරගන්නේ, මේ සැපේ වෙස්මූණ තෝරගෙන අපි හිතන මේ මෙයාගේ හැටි. මෙයාගේ හැටි තමයි මේ සැප, මෙයාගේ ලක්ෂණේ. හැබැයි ඇත්තටම එයා ඉන්නේ සැපේ වෙස්මූණක් දාගෙන දුක. ඒ වෙස්මූණට රැවටිලා අපි ඇත් එක්ක ගමනක් යනකොට ටික ටික වෙස්මූණ ගැලවෙනවා. ඒතර දුක එනවා. ඉතින් අපි කියන ඔයා මාව රැවට්ටුවා, මේ දේ මාව රැවට්ටුවා, මේ දේට මම රැවටුණා, ඔබ නිසායි මම දුක් විඳින්නේ, මට දුක් දෙන්න එපා. මානසික දුකත් එක්ක අපි කියන දේවල් මේ. අපි හිතනවා මම දුක් විඳින්නේ වෙන කෙනෙක් නිසා, මං අඬන්නේ වෙන කෙනෙක් නිසා, වෙන කෙනෙක් කරපු දෙයක් නිසා. එව නිසා මාව දුකින් ගලවා ගැනීමේ හැකියාව තියෙන්නේ ඒ කෙනාටම තමයි. මට කරන්න දෙයක් නෑ. මං අහිංසකයි, අසරණයි, අනාථයි. මට තියෙන්නේ අඬන්නේ ඉන්න එක. ඇවිල්ලා මාව මේ දුකින් බේරගන්න. දැන් එහෙම තැනක තමයි ප්‍රත්‍යක්ෂන ලෝකේ ඉන්නේ. ඒතර භාවනාව අපිට කියනවා නෑ, ඒ කාටවත් බැනලා දොස් කියලා වැඩක් නෑ, කවුරුවත් බැඳිලා නෑ, වග කියන්නේ නෑ ඔබේ දුකට. ඔබේ අම්මා තාත්තවත් වග කියන්නේ වෙන කවුරුත් වග කියන්නේත් නෑ. කවුරු හරි කැමැත්තෙන් වගකීම් බාර අරගෙන ආවත් ඒ ඇයිට බෑ ඔබේ දුකින් ඔබව ගලව ගන්න. ඒ නිසා ඔබම වීරිය කරන්න, ඔබම නිරෝගී වෙන්න. ඒ මෙතනදී මේ මානසික පැත්තේ වේදනාවලදී නම් අපි මේ වගකීම අපේ අතට ගන්න ඕනේ. ඒක වෙන ඇයිට දාලා නම් බෑ. ඒ අනිත්‍ය බාර ගන්න කැමැති ඇති. නමුත් එහෙම බාරගත්තට ඒ වගකීම කාටවත් ඉටු කරන්න බෑ හරියට. එරේද ආවත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන්නේ නැහැ. නැහැ. ඈ? ඈ? ඔය ප්‍රශ්නෙට කාටද උත්තර දෙන්න පුළුවන්? අනිත් පැත්තෙන් ඒ ප්‍රශ්නයක් වෙන්නේ මොකක් නිසාද? විඥානය හදන්නේ කවුද? විශ්වය හදනවද? නැත්ද? ඉතින් ඒක ඒ මොකක්ද තියෙන වැදගත්කම? ඒ කූඩල්ලෙක් අල්ල ගන්න කතාව ධර්මේ නෑ. ඒක ත්‍රිපිටකේ කොහෙවත් නෑ කූඩල්ලෙක් අල්ල ගන්න කතාවක්. ඔය විඥාණයට ධර්මයේ දීලා තියෙන උපමාව තමයි අත්ෙන් අත්තට පනින වඳුරෙක් කියන එක. ඒක තමයි ධර්මයේ දීලා තියෙන උපමාව. එතකොට ඒ අත්ත අතහැරලා තමයි ඊළඟ අත්තට පනින්නේ. අතු දෙකම අල්ලගන්න බෑ එකපාර. දැන් කූඩල්ලගේ උපමාවේ තියෙන වැරද්ද ඒකයි. කූඩල්ල මෙතනත් අල්ලගෙන තමයි අතනත් අල්ලන්නේ. එකපාර තැන් දෙකක ඉන්නවා කූඩල්ල. හැබැයි එහෙම වෙන්න බෑ කාටවත්. ඒ කියන්නේ දැනුත් ඉන්න බෑ නේ. ඈ එතකොට ඒක ස්ථිර භවයක් වෙනවනේ. ඒක වෙන්න බෑ. ඒක දැනුත් වෙන්න බෑ. මේ වෙලාවෙත් වෙන්නේ නැහැ එහෙම එකක්. මේ වෙලාවේ චක්කු විඥානේ අතහැරියට පස්සේ තමයි සෝත විඥානේ පහළ වෙන්නේ. ඈ එතකොට මේ දැන් වෙන ටිකම තමයි එතනත් වෙන්නේ. ඒ නිසා තමයි ධර්මයේ මේ ලක්ෂණ උපමාව දෙන්නේ අත්ෙන් අත්තට පනින වඳුරෙක්ගේ උපමාව. එකක් අතහැරියාම තමයි ඊළඟ එක අල්ලගන්නේ. හැබැයි ඊළඟ එක අල්ලගන්නේ මොකද්ද කියන එක ගැන හැඟීමක් තියෙනවා. ඒක ඒ හැඟීමෙන් තමයි මේකෙන් අතහැරලා ඒකට පණින්නේ. එහෙනම් ප්‍රශ්නේ මොකද්ද? ඒ තමයි දැන් දැනුත් ඔය වෙන දේනේ. දැනුත් කර්මානුරූපව අපි හිත මේ වෙලාවේ හිතන විදිහ ප්‍රතික්‍රියා දක්වන විදිහ අනුව තමයි ඊළඟ මොහොතේ අපි ක්‍රියා කරන්නේ. ඊළඟ මොහොත කියන එක නිදහස් නෑ මේ මොහොතේ. මේ මොහොතේ කරන ප්‍රක්ෂේපණය තමයි ඊළඟ මොහොතේ නිරූපණය වෙන්නේ. එතකොට මේ හැම මොහොතකම මේ කොටස් දෙකක් තියෙනවා. හැම මොහොතකම මේ අර්ධ දෙක තියෙනවා. ඒ අර්ධ දෙකේ එකතුවකට තමයි මොහොතක් කියන්නේ. එක අර්ධයක් තියෙනවා මේ අතීතයේ ප්‍රතිඵලයක්. අතීත කියන්නේ පෞගිය මොහොතේ ප්‍රතිඵලයක් තමයි මේ මොහොත. අදර පෞගිය මොහොත විසින් සකස් කළ අර්ථයක් තියෙනවා හැම වර්තමාන මොහොතකම. අතීතයේ විසින් සකස් කළ අර්ථයක්. ඊළඟට ඉතුරු අර්ථය මොකද්ද කරන්නේ? ඊළඟ මොහොත සකස් කරනවා. මේ මොහොතේ ජීවත් වීමක් නැහැ ওই විදියට. මේ මොහොතේ ජීවත් වීමක් නැහැනේ. ඊයට අඬනවා, හෙට hina වෙන්න සැලසුම් කරනවා. දැන් මේක තමයි යන්නේ. ඒතර අදක් නැහැ. අද කියලා දවසක් නැහැ හැම කෙනාට. සාමාන්‍ය විඥාන ප්‍රවෘත්තිය වෙන්නේ මේ විදියට. විඥාණය සකස් වෙන්නේ ඒ විදියට. ඒ විඥානයේ භාගයක් නැත්නම් විඥානයේ එක පැත්තක අතීත ප්‍රතිඵලයක් තියෙනවා, අනිත් පැත්ත අනාගත සැලසුමක් තියෙනවා. ඒතර එක පැත්තක විපාකයක්, එක පැත්තක හේතුවක්. ඵලයක් සහ හේතුවක්. ඵලයක් හේතුවක්, විපාකයක් කර්මයක්. හැම මොහොතකම මේ දෙක තියෙනවා. මොහොතක් කියන්නේ මොහොතින් භාගයක් විපාකයක්, ඊළඟ භාගය කර්මයක්. මොකක් හරි කරනවා, හිතනවා, සැලසුම් කරන එක තමයි කර්ම කියන්නේ. ඒතර එක පළුවක් ඵලයක්, ඊළඟ පළුව හේතුව. ඒතර එකම විඥානයක් දිගට තියෙන්නේ නැහැ. හැබැයි විඥානයේ සම්පූර්ණයෙන් අතීතේ නිදහසුත් නැහැ. පැහැදිලි කරන්නේ ඒක.
ඔව්.
දැන් අපි ඔය මොනවා හරි පාලි පාට ටිකක් අරගෙන දැන් අපිට ඕවා කතා කරන්න පුළුවන් නේ, ප්‍රශ්න අහන්නත් පුළුවන්, උත්තර දෙන්නත් පුළුවන්. හැබැයි පැහැදිලිව තේරුම් ගන්න, බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වුණේ ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්න නොවේයි. ලෝකේට තථාගතවරේ පහළ වෙන්නේ එකම එක කාරණයකට. ලෝකෙට බුදුවරේ පහළ වෙන්නේ මේ දුකයි දුක නැති කිරීමයි ගැන කියන්න, වෙන අනම් මනම් කියන්න නෙවෙයි. එතකොට ඒක ඇතුලේ ඉඳගෙන අපිට මේ ලොකු කාලයක් නැහැනේ, තව විනාඩි දෙක තුනකින් මේ සාකච්ඡාව ඉවරයි. සමහර ඊට කලින් හරි ඊට පස්සේ හරි අපේ ජීවිතේ ඉවර වෙයි. ওই ප්‍රශ්න හොම්ම තියේ. ওই එකකටවත් හරි උත්තරයක් අපිට ලැබෙන්නේ නැහැනේ. මට එකක් කියන්න පුළුවන්, තව ගුරුවරයෙකුට තව එකක් කියන්න පුළුවන්, තව පොතක් තවත් එකක් කියයි. ඇත්ත මොකද්ද කියලා අපි කාටවත් හොයාගන්න බෑනේ. මැරෙනකල් හොයාගන්න බෑ. ඒතර මරණයේදී තමයි ඔය කාරණේ අත්දකින්න පුළුවන් නම් අත්දකින්නේ. හැබැයි එතනදිත් අත්දකීද නැද්ද කියන්න බෑනේ. දැන් මේ මොහොත අපි අත්දකින්නේ නැත්තම්, මේ මොහොතේ සිහියෙන් ඉන්නේ නැත්තම් කොහොමද මරණයේදී සිහියෙන් ඉන්නේ? ඒ මරණයටවත් බෑ ওই ප්‍රශ්නෙට එහෙනම් පිළිතුරක් දෙන්න. මේ මැරුණහම මොකද වෙන්නේ? මැරෙන්නේ කවුද? මැරිච්ච කෙනාමද උපදින්නේ? ඉපදුනේ කවුද? මැරුණු කෙනාමද? දැන් මේ ප්‍රශ්නෙට හැබෑ උත්තරයක් ගන්න පුළුවන් නේ මැරෙනකොටනේ. හැබැයි මැරෙනකොටවත් උත්තරයක් ගන්න බෑ. එතන අපි සිහියෙන් හිටියේ නැත්තම්. එහෙම ගත්තනම් අපි මෙල දැන් කීපාරක් මැරෙන්නේ ඇද්ද සංසාරේ? මේ පළවෙනි පාර නෙමෙයිනේ මැරෙන්නේ යන්නේ. මේ තාම අපි දන්නේ නැහැනේ. තාම අපිට ওই ප්‍රශ්නේ තියෙනවා. මේ තව කීපාරක් මැරුණත් ওই ප්‍රශ්නේ හොම්බ තමයි. ඉතින් ඔය එහෙම ප්‍රශ්නයකට මොකටද මැරෙන්නේ? ඈ? අන්තික ඔහුත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි කියන එකත් බුද්ධ දේශනාවක් නන් නෙවෙයි. ඒක ওই කාරණිය පැහැදිලි කරන්න අටුවාවකින් හදපු කතාවක්. ඇයි ඒකේ වරදකුත් නැහැ, ඔහුත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි කියන එක. ඔව් එහෙමනම් නැහැ, බුද්ධ භාෂිතයක් නෙමෙයි. හැබැයි ඒක සාහිත්‍යයේ තියෙන කතාවක්. ඒක සෑහෙන පැහැදිලි කිරීමක් කරනවා ඔය ගමන ගැන. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා කියලා අහන්න නෑ. ඔය කාරණේ තේරුම් ගන්න පුළුවන් වර්තමානයේ තේරුම් ගැනීමෙන් පමණයි. මේ මොහොත තේරුම් ගන්න. මේ මොහොතේ වෙන්නේ මොකද? ඒකම තමයි මැරෙන කොටත් වෙන්නේ. අමුතු දෙයක් නම් වෙන්නේ නැහැ. මොකද මෙහෙම ඉන්න ගමන්නේ මැරෙන්නේ. එවන කලින් කියලා මේක තමයි චුතිසිත කියලා අපිට කියලා ඊට පස්සේ ආයෙ හිතක් පහළ වෙන්නේ නැහැ. මං තමයි අන්තිම හිත. එහෙම කියලා මැරෙන්නේ නැහැ. හිතුවම මැරෙන්නේ නැහැ. එතකොට මොකක් හරි ඒ වෙලාවේ හිතේ එක තමයි චුතිසිත වෙන්නේ. බලන්න මේ දහම අපිව වර්තමානයට ගේනවනේ. වර්තමානයට ගේනවා. එන්න මෙතෙන්ට. මෙතන වෙන දේ බලන්න, මෙතන වෙන දේ තේරුම් ගන්න, මෙතන වෙන දේ අතහරින්න. මේක තමයි දහම කියන්නේ. ඒ කියපු දහමම අපි පාවිච්චි කරනවා වර්තමානයෙන් අයින් වෙන්න. මෙතන වෙන දේ බලන එක පැත්තකින් තියලා ඉස්සරහට කවදා හරි දවසක වෙයි කියලා හිතන එකක් තේරුම් ගන්න උත්සාහ කරනවා අර දහමම පාවිච්චි කරලා. බය වෙන්න අවශ්‍ය නැහැ. අපිට බයක් තියෙනවා හිතේ මැරෙනකොට මොනවා වෙයිද? මං මෙහෙම හොඳ වැඩ කළා තියෙනවා, නමුත් වැරදිත් වෙලා තියෙනවා. එතකොට මරණාසන්න වෙලාවේ මේ කරපු වැරද්දක් මතක් වුණොත් මොකද වෙන්නේ? අර කරපු හොඳ ඔක්කොම අමතක වෙලා ඒ වැරද්ද නිසා ඒ වැරද්ද චුතිසිතම් බවට පත් වෙලා මට නරක තැනක යන්න වෙයිද? ඒ අනියත බියක්. ඒ අනියත බියක්. කොතන මැරුණත්, කොහොම මැරුණත්, කවද මැරුණත් හදාගත්ත හිත, පිහිටවාගත්ත සිහිය තමන්ට පිහිට වෙනවා. ඒ මැරෙන්නේ කොතනද, කවද්ද, කොහොමද වැදගත් නැහැ. හිත හදා ගන්නවා නම්, සිහිය පිහිටවා ගන්නවා නම්, ඒ හදා ගන්න හිතයි පිහිටවා ගන්න සිහියයි තමන්ගේ උපකාරයට එනවා. ඒ ගැන විශ්වාසයක් ඇති කරගන්න. සිහිය ගැන විශ්වාසයෙන් වඩ වඩාත් සිහිය පිහිටවා ගන්න. සිහිය නැති වෙයි, නැවත ඇති කරගන්න. ඇති කරගත් සිහිය වැඩි වෙලාවක් තියාගන්න. හිත හදාගන්න. තේරුම් අරගෙන අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ දේවල්. ඒක තේරුම් අරගෙන හිත හදාගන්න. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා. පවතින්නේ සුළු වෙලාවයි. ඒ තමයි ස්වභාවය. ඒකට දුක් වෙන්න වැඩක් නැහැ. අඬන්න දෙයක් නැහැ. ඒ බය නැති කරගන්න. දහම තියෙනේ සඳහා වර්තමානය හදාගන්න. කල්‍යාණ මිත්‍රරුනි, අපි පුරා දින 3-4 නේවාසිකවත් අනේවාසිකවත් අලියොම සිට රාත්‍රිය වනතුරු සමෝ භාවනා පුහුණුවේ යෙදුණා. එකට පරයන්ක භාවනාවේ, සක්මන් භාවනාවේ යෙදුණා. මෙනෙහි කිරීම කළා, ධර්ම ශ්‍රවණය කළා, සාකච්ඡා කළා, දන් දුන්නා. මේ ලැබුණු මනුෂ්‍යාත්ම භාවයෙන් මිනිස් ජීවිතයෙන් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම ක්‍රියා, දුර්ලභම ක්‍රියා, කලාතුරකින් කෙනෙකුට කරන්න හිතෙන, කරන්න ඉඩ ලැබෙන සහ කරන සත්ක්‍රියා රාශියක එදෙන්ට පුළුවන් වුණා මේ වැඩසටහන පුරාම. එතින් දීතෙනවා මේ ලැබූ මනුෂ්‍යත්වය කෙතරම් ශ්‍රේෂ්ඨද කියා, කෙතරම් විශිෂ්ටද කියා. ඒ විශිෂ්ට වූත් ශ්‍රේෂ්ඨ වූත් මනුෂ්‍යත්වය විශිෂ්ට ගමනක් යන්නට, ශ්‍රේෂ්ඨ ගමනක් යන්නට පාවිච්චි කරමු කියන අදිෂ්ඨානය අපි මේ වෙලාවේදී ඇති කරගන්න. වැඩසටහන මෙතනින් ඉවර වුණාට ගමන ඉවර වෙන්නේ නැහැ, භවනාව ඉවර වෙන්නේ නැහැ. එනිසා ඉදිරියටත් මේ මොහොතේ සිට මෙතනින් ලත්තා භාෂ්‍යයට අනුව ජීවත් වෙන්න උත්සාහ කරමු. බොහෝම සැප පහසුවෙන් මේ වැඩසටහන කරගෙන යන්න අපට, අප හැම දෙනාටම අවස්ථාව, පහසුකම්, අවකාශ, ඉඩ ප්‍රස්ථා ලැබුණා. ඒ ගැන මේ වෙලාවේ අපේ හෘදයාංගම වූ කෘතවේදීත්වය පුණ්‍යානුමෝදනා පූර්වකව පල කරමු, පිළිගන්වමු. කල්‍යාණ මිත්‍ර විදුර රණසිංහ මහත්මයාට මේ වෙලාවේ තුමා නැති වුණා. එතුමා කරන ශාසනික සේවය අපිට කරන්න බෑ. අවංකවම කියන්නේ කොපමණ කෙරුවාවල් කරත් එහෙම සේවයක් අපිට කරන්න හැකියාවකුත් නෑ, ශක්තියකුත් නෑ, වෙලාවකුත් නෑ, ධෛර්යයක් නෑ. තනි මිනිස්සෙක් කොහොමද එහෙම කරන්නේ කියලා මට සිතුණු වාර ගණන අපමණයි. කොහොමද කරන්නේ මේ තනි මිනිස්සේ? කන්නේ නැහැ. කන්නේ නැහැ. ඊයේ දවල්ට කන්නේ නැහැ. කන්නේ නැතුව නිදි මරා තමයි රෑ 12 1යි නිදාගෙන තායි පාන්දර 5 වෙනකොට එක්ක මෙතන, එක්ක විපස්සනා මධ්‍යස්ථාන. එක පැත්තකින් ආඩම්බරයි. අඩුම ගානේ එකම එක්කෙනෙක්වත් ලෝකෙට එහෙම ඉන්නවා කියන ඒ ආඩම්බරේ තියෙනවා. මේ වගේම හිතේ තියෙන ලොකු කරුණාවක් මේ බඳු ශ්‍රේෂ්ඨ විශිෂ්ට පුත්‍ර රත්නයකට, මිනිස්සෙකට විවේකයක් ලැබෙනවා නම් කොපමණ හොඳද කියලා. එනිසා අපි අවංකව මේ වෙලාවේ තුමාට දීර්ඝායුෂ, නිරෝගී භව ප්‍රාර්ථනා කරන අතරම මේ අපිට ලැබෙන විවේකයවත් අඩුම ගානේ ලබා ගන්නට එතුමාට අවස්ථාව ලැබේවා. එතුමාගේ මෑණියන් අපිත් එක්ක මේ දවස් කීපෙන් භාවනා කළා. ඒ වගේම එතුමාගේ බිරිඳත් ඊයේ අදත් හිටියා. ඒ හැම දෙනාගෙම ලැබෙන ශක්තිය තමයි අපි මේ අත්දකින්නේ. අපි පවුලේ හැම දෙනාටම, මෑණියන්ට, බිරිඳට, ඒ දරුවන්ට මේ අපිට ලැබෙන අවස්ථාවෙන් ගත් ප්‍රයෝජනයේ සාක්ෂියක් විදිහට තබාගෙන පුණ්‍යානුමෝදනා කරමු, ආශිර්වාද කරමු. නිදුක් භව, නිරෝගී භව, කායික සහ මානසික මේ පවුලේ හැම දෙනාට. ඒ වගේම මෙතන ලොකු කාර්ය මණ්ඩලයක් නැහැ. මට පුදුමත් හිතුන ඉස්සෙල්ලම අද මේ වැඩසටහනට ආපු දවසේ කලින් හිටියේ කාර්ය මණ්ඩලේ කවුරුවත් නැහැ. මේ මල්ලිකා මිස් සහ තව එක්කෙනෙක් හිමාංශි නෝනාගේ සහයෝගයෙන්. නමුත් කිසිම අඩුවක් තිබුණේ නැහැ, කිසිම අඩුවක් තිබුණේ නැහැ. හැම දෙයක්ම වෙලාවට, ඕනෙවටත් වැඩිය පහසුකම් ලැබුණා. ඉතින් ඒ ඇයිට විවේකයක් නම් තිබුණේම නැහැ. සමහර ඊයේ රෑ කීයක්ද නැහැ නිදා ගන්නකොට 11 12ක් වෙන්න ඇති. මේ වැඩසටහන මේ විදිහට අපිට කරන්න පුළුවන් උනේ ඒතුමියන්ගෙන් සහ ඒකාරි මණ්ඩලයේ අයගෙන් ලැබිනු අමිල සේවයේ නිසයි පදවතින්ම හෘදයාංගවම අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ මල්ලිකා මහත්මියට අනිකුත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය වඩ වඩාත් කල්යාණ මිත්‍රාශ්‍රය මේ ලැබූ මනුෂ්‍යත්වයෙන් නෙලාගත හැකි උපරිම ඵල නෙලා ගන්නට හැකි වේවා. මේ සුවපහසු මන්දිරය හදලා මේ භාවනාව සඳහා පූජා කළේ වෛද්‍ය සිරිසේන මහත්මයා, එතුමාගේ දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට අපි මේ දෙමව්පියන් සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරමු. ඒ අම්මයි තාත්තයි කොහේ හිටියත් අනිවාර්යයෙන්ම මේ අවස්ථාව දකින්න පුළුවන් නම් අප්‍රමාණ වූ සතුටකටපත් වෙනවා ඇති. තමන්ගේ පුතා තමන් වෙනුවෙන් මේ කර පූජාව ගැන ඒ ආදරණීය අම්මට තාත්තට අපි තුතවේදී පුණ්‍යානුමෝදනා පිරිනමමු. ඉන්න තැනක කොහේටියක් කල්යාණ මිත්‍රාශ්‍රය ලැබේවා, ධර්ම මාර්ගයේ යන්නට අවකාශ සැලසේවා, උතුම් නිවීමෙන්ම සැනසිල්ලට පත් වේවා. උපාප හැම දිනාටම මේ මගෙහි පියවරින් පියවර නොනැවති ඉදිරියට යන්නට අවශ්‍ය කායික විවේකය, මානසික විවේකය, කල්‍යාණ මිත්‍රාශ්‍රය තෙරුවන් සරණින් ලැබේවා.